මීළඟට ගරු අනුර කරුණාතිලක අමාත්‍යතුමාට විනාඩි 12ක් තියෙනවා.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, මුදල් ක්‍රම සම්භාවිතන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු වැදගත් අමාත්‍යාංශ ගණනාවක වැය ශීර්ෂ සාකච්ඡා කරන අද දවසේ අපි ඉන්නේ මෑත ඉතිහාසයේ අපි මුහුණ දුන්නු අතිශයම වේදනාකාරී ඒ වගේම පිහිසුණු ව්‍යසනයක මුහුණ දුනු වටපිටාවක. සිය ගණනක් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තවත් සිය ගණනක එයාට කුමක් වුණාද කියන එක තවමත් හොයාගන්න නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තයේ ප්‍රවාහණය වගේ යටිතල පහසුකම් වල විශාල විනාශයන් සිදු වෙච්ච මොහොතක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. ලෝක ඉතිහාසයේ අලුමතින් නැගී සිටි ජාතීන් පිළිබඳ අපි අහලා තියෙනවා. ජර්මනිය, ජපානය වගේ රටවල් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඒ ව්‍යසනයම පෙරලා ඔවුන්ගේ රටේ සංවර්ධනය සඳහා සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් සංවර්ධනය සඳහා උපයෝගී කරගත්තා. කොරියාව වගේ රටවල් විශේෂයෙන් කොරියන් යුද්ධයෙන් පස්සේ අධ්‍යාපනය සහ කර්මාන්තයේ මුල් කරගෙන ඒක අරමුණු කරගනිමින් අද වෙනකොට දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඉන්දුනීසියාව ගත්තොත් 2004 අපිත් අත්දැකපු ඒ සුනාමි ව්‍යසනයෙන් පස්සේ ඒ ව්‍යසනයම මතින් අලුත් ආරම්භයක් අරගෙන තමන්ගේ රට සංවර්ධනය කරන්න කටයුතු කළා තියෙනවා. මේ අය දිහා බැලුවහම අපිට පෙනෙන විශේෂ කාරණයක් තමයි දීර්ඝකාලීන සැලසුම, ඒ වගේම ප්‍රජා සාමූහිකත්වය, නව පද්ධති සහ නව තාක්ෂණය පිළිබඳ දරණ විශ්වාසය, ඒ වගේම අතීතයෙන් ලද පාඩම්, ඒ වගේම කාර්යක්ෂම සහ දූරදර්ශී නායකත්වය, ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය, මෙන්න මේ වගේ දැවැන්ත විවිධ ක්ෂේත්‍රෝස්සේ කරපු කටයුතු නිසා තමයි ඔවුන්ට ඒ ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අපි දන්නවා අතීතයේ මෑත ඉතිහාසයේ කෝවිඩ් වසංගතයෙන් පස්සෙත්, ඒ වගේම සුනාමි ව්‍යසනයෙන් පස්සෙත් අපිට ජාතිය හැටියට, ශ්‍රී ලාංකීය ජාතිය හැටියට එකතු වෙලා නව ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අවස්ථාව ලැබුණා. නමුත් අවාසනාවකට විවිධ හේතුන් නිසා මේ අවස්ථාව අපිට මගහැරලා ගියා. මං හිතන්නේ මේ ව්‍යසනය, මේ අද දවසේ අපි මූණ දීලා තියෙන ව්‍යසනය දිහා කල්පනා කරලා බලනකොට එක පැත්තකින් අපි මේ ව්‍යසනය තුලින් බලන්න ඕනා, උත්සාහ කරන්න ඕනා අන්නේ නව ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා අපි මේ අවස්ථාව උපයෝගී කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන් ජාතිකත්වයන් හැටියට බෙදිලා කල්පනා කරන්නේ නැතුව අපි මොන දේශපාලන මතවාදයන් තිබුණත් ඒ දේශපාලන මතවාදයන් පැත්තකට තියලා ශ්‍රී ලාංකීය ජාතිය හැටියට කල්පනා කරලා පොදු වැඩ සාමූහික වැඩපිළිවෙලක් මගින් අපි කටයුතු කරොත් මේක අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් ලෝකය තුල ශ්‍රී ලංකාව ඉහළ තැනකට උසවා තබන්න, නව ශ්‍රී ලංකාවක් ආරම්භ කරගන්න. රීබිල්ඩ් ශ්‍රී ලංකා වැඩරහන කියන එක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ උත්තුංග කාර්යය. අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ හුදෙක් අරමුදලක් ඇති කළා මේ ඇතිවෙච්ච විනාශය වලක්වාගෙන ඒ විනාශයට පිළියම් යෙදවීම පමණක් නෙමෙයි. ඒකෙන් තුලින් අපි බලාපොරොත්තු වෙනවා නිශ්චිත සැලසුමක්. ඒ නිශ්චිත සැලසුම් වටා ගොඩනැගිච්ච විවිධ වෘත්තිකයන් සහ විද්වතුන්ගේ දායකත්වය, ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය, මේ වගේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කල්පනා කරමින් සැලසුම් සහගතව නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තමයි මේ රීබිල්ඩ් ශ්‍රී ලංකා වැටහන තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරනවා අපි අතර මොන වෙනස්කම් තිබුණත්, සමහර මතවාදයන් පිළිබඳ වෙනස්කම් තිබුණත්, රට ගොඩනගෙන ආර්ථික සංවර්ධන සැලැස්මේ ආර්ථික උපාය මාර්ගය පිළිබඳ අපේ කුමන මතවාදී වෙනස්කම් තිබුණත්, ඒ වෙනස්කම් මොහොතකට පැත්තකට දාලා රට මේ මොහොතේ බලපාලා තියෙන ව්‍යසනය, මේ තරම සහ ඒ බීසුණුකම තේරුම් අරගෙන ඒ මතවාදයන් සියල්ල පැත්තකට අරලා නව ශ්‍රී ලාංකීය ජාතියක් කියලා කල්පනා කරමින් මේ කර්තව්‍ය සම්පූර්ණ කර ගැනීම සඳහා අපි එකට එකතු වෙලා වැඩ කරන්න කියන ආරාධනාව අපේ සියලු දෙනාටම මේ අවස්ථාවේදී කරන්න කැමති රජය හැටියට. අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව මේ මොහොතේදී කවදත් අපි මේ වගේ ව්‍යසනයකට මුහුණ දුන්නු වෙලාවක ජාත්‍යන්තර ප්‍රජාව හැමදාමත් අපිත් එක්ක හිටියා, අපිට ආධාර දෙන්න, අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා. විශේෂයෙන් අපි දන්නවා මේ බිහිසුණු අනතුර, මේ බිහිසුණු ව්‍යසනය මුහුණු දුන්නු පළවෙනි පැය කීපය තුළම අපේ ජාත්‍යන්තර මිතුරන් අපිට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. විශේෂයෙන් අපි දන්නවා ඉන්දියාව ඒ වෙනකොටත් වික්‍රාන්ත් කියන නැව කොළඹ වරාය තුළ තිබුණේ. ඒ වරාය තුළ තිබිච්ච ඒ නැව තුළ තිබිච්ච හෙලිකොප්ටර් කීපයක් MI-17V5 කියන හෙලිකොප්ටර් වර්ග, ඒ වගේම චීටක් හෙලිකොප්ටර්ස් වගේ හදිසි මුදවා ගැනීම සඳහා ඒ අය ඉතාම ඉක්මනින් සැලසුම් සහගතව වැඩ කරා. ඒ වගේම 80කට 100කට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් ඒ ආපදා මෙහෙයුම් සඳහා ඉදිරිපත් වෙලා තවමත් මේ මෙහෙයුම් කටයුතු වලට ඉදිරිපත් වෙලා තියෙනවා. කටයුතු මේ මෙහෙයුම් කටයුතු වල නිරත වෙමින් ඉන්නවා. ඒ වගේම රටවල් 70කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොටත් මේ ජාත්‍යන්තර මානුෂික ආධාර ඉදිරිපත් වෙන්න ඒ ලබා දෙන්න අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. චීනය, ජර්මනිය, ජපානය, මාලදිවයින, නේපාලය, ඇමරිකන් එක්සත් ජනපදය ඇතුළු රටවල් 70කට ආසන්න ප්‍රමාණයක් ඒ මානුෂික ආධාර සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. පකිස්තානයේ මේ වෙනකොටත් ටොන් 200කට ආසන්න මානුෂික ආධාර රැගත් නැවක් පිටත් වෙලා තියෙනවා කොළඹ වරායට ඉතාමත් එක්කනින් එක ළඟාවී. මේ වෙනකොට මේකින් අපිට පේන්නේ රටක් හැටියට අපි මේ මුණු දුන්නු අනුතර ශ්‍රී ලාංකීය ප්‍රජාව හැටියට අපි ඒ අත්වල් බැඳගෙන ඒ ව්‍යසනයෙන් මිදෙන්න කල්පනා කරනවා වගේම වැඩ කරනවා වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් අපිට සහයෝගය ලබා දෙමින් අපිට ආධාර ලබා දෙමින් ඉතාමත් ඉක්මනින් ලබා දිය යුතු ඒ මානුෂික ආධාර වගේම ඉදිරියේදීත් ඒ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අරමුදල් සම්පාදනය කරන්න ඒ උපකරණ ලබා දෙන්න ඉදිරිපත් වෙනවා කියන එක පණිවිඩය දැනටමත් අපිට ලැබිලා තියෙනවා. ඇත්තරම ලංකාව තුලත් ලෝකය තුලත් ශ්‍රී ලංකාව හැටියට මේ අමාරුතම මොහොතේ අපි තනි වෙලා නැහැ කියන පණිවිඩය මේ මොහොතේදී අපේ රටේ ජනතාවට මතක් කරන්න කැමතියි. ඒ වගේම විවිධ විදේශීය සංවිධාන විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වෙලා තියෙනවා මේ මොහොතේදී අපිට උදව් කරන්න. ආරක්ෂක අමාත්‍ය අපි ඒ අයට කියන්න කැමතියි. විශේෂයෙන් ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා වෙත යොමු කරන ආධාර කිසිම රේගු සහ අනිකුත් බදුවලින් අය කිරීමකින් තොරව නිදහස් කරන්න මේ වෙනකොටත් අවශ්‍ය වන ප්‍රතිපත්තිමේ තීන්දුව අපි අරගෙන තියෙනවා. ඒ වගේම රේගු සහ අනිකුත් බදු මුදල් රෙගුලර් සහ බලපත්‍ර වලින් නිදහස්ව ඒ මානුෂීය ආධාර ඉතාමත් ඉක්මනින් නිදහස් කිරීම සඳහා අවශ්‍ය පියවරයන් අපි අරගෙන තියෙනවා. ඒ වගේම ගුවන්තොටපළ වරාය තුලත් මේ එන මානුෂීය ආධාර විදේශීය රටවල්වලින් විදේශීය ආයතන වලින් ඒ වගේම පෞද්ගලික ආයතන සහ පුජ්‍යලිකව එවන සියලුම මානුෂීය ආධාර ඉතාමත් ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා වරාය තුලත් ගුවන්තොටපළත් විශේෂ ඒකක විශේෂ කවුළු අපි මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. ඒ කටයුතු ඉක්මනින්ම කරගෙන යාම සඳහා ඒ කවුළුව තුල අදාළ සියලුම ආයතන ශ්‍රී ලංකා රේගුව, ඒ වගේම ආපදා කළමන මධ්‍යස්ථාන නිලධාරීන්, ඒ වගේම ගුවන්තොටුපළ තුළ ගුවන්පොළ අධිකාරිය, ශ්‍රී ලංකන් එයාලයින් එක, ඒ වගේම වරාය තුළ අදාළ සියලු නිලධාරීන් එකට එකතු වෙලා විශේෂ මෙහෙයුමක් මගින් මෙහෙයුම් කමිටු මගින් මේ මානුෂීය ආධාර නිදහස් කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම විවිධ ආයතන වලින් මෙන්න මේ වගේ අපිට මේ පිළිබඳ මෙන්න මේ තොරතුරු පිළිබඳ වැඩි තොරතුරු කස්ටම් gov.lk කියන වෙබ් අඩවියේ තියෙනවා. මේ මොන විදිහේ බදු වලින්ද නිදහස් වෙන්නේ, කොහොමද වරාය ගාස්තු නිදහස් කරන්නේ, කොහොමද ගුවන්තොටුපළ ගාස්තු නිදහස් කරන්නේ කියලා. ඒ වගේම අපි එතෙන්දී පියවරක් අරගෙන තියෙනවා ආරක්ෂක ලේකම්වරයා වෙත, එහෙම නැත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වෙත යොමු වන සියලුම බදු මුදල් ඒ විදිහට නිදහස් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වගේ වෙලාවක ලෝකයේ තුල ඉන්න විවිධ විදේශගත ශ්‍රී ලාංකිකයන් විවිධ ආයතන මේ රටට උදව් කරන්න විවිධ පුද්ගලයන්ගේ නමින් විවිධ ආයතන නමින් මේ ආධාරය වෙනවා. ඒ අය කැමතිනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට හෝ ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ ආධාර යොමු කරන්න අන්න ඒ අයටත් ඒ අය එවන ආයතනයේ කුමක් වුණත් එවන පුද්ගලයන් කවුරු වුණත් ඒ අදාළ බදු මුදල් වලින් සහ රේගු නිෂ්කාශන බදු මුදල් වලින් නිදහස් කරලා ඉතා ඉක්මනින් ඒ ආධාර මුදල් ඒ සහ ඒ මානුෂීය ආධාර රටතට ගලා ඒම සඳහා වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලා සිටිනවා මේ මොහොතේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හැටියට අපිට අවශ්‍ය මොන වගේ මානුෂික ආධාරද මොන වගේ ද්‍රව්‍යද බෙහෙත් ද්‍රව්‍යද අනිකුත් දේවල් මොනවද කියන එක සම්බන්ධයෙන් අපිට අවශ්‍ය වන ලයිස්තුවක් මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වේ අවසඳා අවශ්‍ය වන වැඩි දුරතරතුරු donate.gov.lk වෙබ් අඩවිය තුල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා විශේෂ කවුළු සකස් කරලා තියෙනවා. වගේම මෙතෙන්දි මම මතක් කරන්න කැමති ගුවන් තොටුපළේ මේ ව්‍යසනයේ ආරම්භ වෙච්ච මුල් පැය 24 තුළ 12,000කට අධික ගුවන් මගීන් ප්‍රමාණයක් හිර වෙලා හිටියා. හැබැයි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියත් ඒ වගේම ගුවන් තොටුපළ අධිකාරියත් ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් එකත් එකට එකතු වෙලා විශේෂයෙන් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් හරහා අපි මේ ගුවන් මගින් ඉතාමත් ඉක්මනින් තමන්ගේ ගමනාන්ත වෙත යැවීම සඳහා පියවර ගත්තා. ඇත්තටම අපිට සන්තෝසයි මේ සියලු නිලධාරීන් ඒ අදාළ ආයතනවල ඉහළම නිලධාරියන්ගේ ඉඳලා පහළම නිලධාරියා දක්වා එකට එකතු වෙලා තනි කණ්ඩායමක් තනි පවුලක් හැටියට ගත්ත ක්‍රියාමාර්ගය නිසා ඉතා කෙටි කාලයක් තුළ අපේ ගුවන් තොටුපළේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ සඳහා අපිට ගුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙත් ඒ වගේම නාවික හමුදාවෙත් ලැබිච්ච සහයෝගය මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා රට තුළ මේ සහන කටයුතු මෙහෙවද්දී පුද්ගලයන් ගලවා ගන්න කටයුතු කරද්දී විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මැදිහත් වෙලා කටයුතු කරපු විවිධ කණ්ඩායම් වලට. උදාහරණයක් ඇරෙට ගත්තොත් මම දන්නවා
අවසන් කරන්න එමුතුමා
මම ඉතාම ඉක්මනින් අවසන් කරනවා. මම වැඩ කටයුතු කරපු බියගම ආසනය තුළ 20,000කට ආසන්න ප්‍රමාණයක් අවතැන් සුරක්ෂිත මේ ව්‍යසනයට ගොදුරු බවට පත් වෙලා තිබුණා. සුරක්ෂිත කඳුරු 19ක් තිබුණා. ඒ වගේම පවුල් 6,000කට ආසන්න පවුල් සංඛ්‍යාවක් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා තිබුණා. මේ අයගේ සහන කටයුතු සලසන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ගාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සියලු දෙනාම දිවාරය නොබලා කන්න බොන්නේ නැතුව තමන්ගේ පවුල ගැන හිතන්නේ නැතුව දිවාරය නොබලා ඉතා වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරා. තමන්ගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා වැඩ කරා. ඒ අය වෙනුවෙන් විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම නායක හමුදාව, යුද හමුදාව, පොලිසිය වගේ ආරක්ෂක සංස්ථා, ඒ වගේම විදුලි බල මණ්ඩලය, ජන සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරී වගේ යටිතල පහසුකම් සපයන ආයතනත් මේ මොහොතේදී ඉතා කැපවීමෙන් වැඩ කරා කියන එක මේ මොහොතේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඇමතිවරු ගැන මම විශේෂයෙන් කතා කරන්නේ නැහැ. නමුත් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පක්ෂවල වගේම විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ මේ සියලු දෙනාම එකට එකතු වෙලා ගමට බැහැලා ගමේ තමන්ගේ හිතවතා නෑදෑයා ඒ සියලු දෙනා ඒ දේවල් හිතන්නේ නැතුව පොදුවේ මහ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා ආගමික නායකයන්ගේ මග පෙන්වීම යටතේ. ඒ නිසා මම අවසාන වශයෙන් මතක් කරන්න කැමති මම මුලින් සඳහන් කරා වගේ අපිට ඉතිහාසයේ විවිධ අවස්ථාවන් තිබුණා එකට එකතු වෙලා වැඩ කරන්න. සමහර අවස්ථාවන් සතුටුදායක අවස්ථාවන්, සමහර අවස්ථාවන් කියන්නේ ඛේදනීය අවස්ථාවන්. මේ ඛේදනීය අවස්ථාවක් අන්නේ ඛේදනීය අවස්ථාව අපි ඒ කඳුවල නැගිටලා කඳුළු මතින් හිතලා කල්පනා කරලා සැලසුම් සහගත හැමෝම අත්වල් බැඳගෙන කටයුතු කරොත් අපිට නව ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්. අන්නේ බලාපොරොත්තු වෙනුවෙන් සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කරමු කියන ඉල්ලමින් මම නිහඬ වෙනවා. මේ ස්තුතියි.